නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා මෙතුමි එතකොට අපි උදේවරුේ කතා කළා භාවනා පහතබ්බ ධම්මා කියන මාතෘකාව යටතේ භාවනාව කොටස් දෙකක් හැටියට සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා සමත භාවනාවක කෘත්‍ය ටික මතක් කළා ඒකේ කෘත්‍ය ටික සහ ලක්ෂණය කෘත්‍ය තමයි වික්ෂිප්ත බව නැති කරන එක ලක්ෂණය තමයි චිත්තයාගේ නොසෙල්ලෙන ගතිය නොයෙක් නොයෙක් අරමුණු වල නොදුවන ගතිය අරමුණු අඩු කරන එක අරමුණු සංසිඳවන එක කියලා එතකොට ඒ සමතකමතහනක කෘත්‍ය හැටියට සමතකමතහනක කෘත්‍ය හැටියට අපේ මනසේ ආවරණීය ධර්ම අඩුවෙලා දැන් මේ තිබුණු වාසික මට්ටමට සාපේක්ෂව අපිට හම්බ වෙයි ශුන්‍යතාවයක් අරමුණ නැති බවක් කිස් බවක් ඒකම කයේ සැහැල්ලු බව හිතේ පැතිරිච්ච ගතිය නොයෙක් ආලෝක සංඥා මේ වගේ ලක්ෂණ ටිකක් අපිට හම්බුණා මේ ඔක්කොම සමතේක කෘත්‍ය කියලා මතක් කළා ඊට පස්සේ මතක් කළා විදර්ශනා භාවනාව විදර්ශනාව කියන්නේ යමක් අරමුණු යට කරන එක නෙමෙයි අවුස්ස අවුස්ස අරගෙන එක පිළිසුදු කරන එක. එතකොට ප්‍රකෘතියෙන් හම්බෙච්ච ස්කන්ධයන්ගෙත් නූපන් ස්කන්ධය උපද්දෝමිනුත් ඒක ඇති සිතේ ඇති වෙන අර සත්ව පුද්ගල හැඟීම ඒ හැඟීම එක්ක තියෙන ඇලෙන ඇලීම් අරමුණ ඇලීම් ස්වභාවයේ ගැටීම් ස්වභාවයේ දුරු කරන්න ගෙවන්න දැන් ආශ්‍රය ක්ෂය කරනවා කියලා කියන්නේ ක්ෂය කරනවා ගෙවන දැන් අපි මොන හරි දෙයක් ගෙවන්න දැන් කහ කැල්ලක් හරි පුරච්චි කරනවා කියලා කියන්නේ ඒක ගාල ගෙවන්න තියෙනවා. දැන් මේ ආශ්‍රය ක්ෂය කියලා කියන්නේ ඒක නැති කරන්න නෙමෙයි මේක තියෙන්නේ. ගෙවන්න. උගත කළාගේ අතුල්ලල දැන් මේ සත්පුද්ගල හැඟීම සත්පුද්ගල භාවයට පෙනෙන එක මේක නැති කරන්න නෙමෙයි තියෙන්නේ. ගෙවන්න කියන්නේ ඕගොල්ලන්ට. නැත් ක්ෂය කරන්න. ක්ෂය වෙනවා කියලා කියන්නේ ගෙවීම ගැන. දැන් ක්ෂය රෝගය කියන්නේ අර පෙනහළු වුණු ක්ෂය වෙන ස්වභාවය. ඒ වගේ ක්ෂය කරනවා ගෙවන්න. ඒකට තියෙන්නේ අපි මතක් කළා සත්‍ය පුද්ගල සංඥාවක් ඇති වෙන තැන ඒ සත්‍ය පුද්ගල සංඥාව උපදින ආරම්භණය යතහ ස්වභාවයේ ඇත්ත ඇති හැටි බල බල තමන්ගේ හිතේ උපදින මේ රූපයේ ඇසිර පිට එනකොට හිතේ උපදින ගතිය ගෙවන්න තියෙනවා අඩු වෙනවද කියලා බල බල මේ ගතිය යැය වෙන ගතිය බල බල නුවණින් බලන්න නුවණින් බල බල මේ ගතිය අඩු කරගන්න පුළුවන්. එතකොට එතෙන්දී අපේ හිතක මේ නාම රූප දෙක හැපිලා හිටින මට්ටම පුද්ගල භාවය දුරු වෙලා අරමුණ හොඳට පැහැදිලිව තේරෙන වැටහෙන මට්ටමට ගත්තහම මේ ඖදාරික මට්ටමේ රූපය අපි පිළිමය දකිනවා. එතකොට ඒ කාබලින්ක ආහාර මට්ටමේ කියලා කියනවා. මොකද හැම වෙලාවෙම ඇලීම ගැටීම කියන දෙකට අපිට නොතේරෙනවා මේ පුද්ගල සංඥාව ප්‍රකටයි. පුද්ගල සංඥාව වෙන මම නිතරම මතක් කරලා තියෙන අර උපමාවක් මම කියන්නේ දැන් ගලක මුලක කකුල හැපුණොත් නියපොත්ත කැඩෙන්න මගේ කකුල් මිය පොත්ත ගැලේව රිදුනා ලේවාව කියලා අපි ආපහු ගිහලා ගලට උඩට ගහන්නේ නෑ. මොකද ලැජ්ජ හිතනවා නේද? මොකද ඒ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි, නිකන් ගිහිදුවක් පොඩි ළමෙක් කරන වැඩක් වගේ කියලා. නමුත් ඒට වඩා චූටි පාරක් වැදුනත් වචනයක් ඇහුණත් සත්‍ය පුද්ගල හැඟීම තිබුණොත් අපි ඒකට අපව ගහන්න ආදිනවා. එතකොට හොඳට තේරෙනවා අර රූපවල කකුල ගලක මුලක හැපුණා නම් ඒක පටලදහක්. කෙනෙක් යම් කෙනෙක් ගැහුවයි කියන දැනග ගත්තොත් ඒද මේ කයට පටල ධාතු ස්පර්ශ වෙනවා. නමුත් ඒ ස්පර්ශයත් එක්කම අපි තුල ඇති වෙන ආත්ම සංඥාව තමයි අපිට ඊගාර ප්‍රතිචාරයක් දක්වන්න උපකාර කරලා තියෙන්නේ. අර ගලක මුලක පය හැපුණා මේකට ගහන්න කියන ඒකේ පුද්ගල සංඥාව නැති නිසා ඒ මට්ටමට එළඹ සිටින්නම එළඹ විරස් නොවි එළඹ සිටින මට්ටමට ඇති වුණාම මත්ේ කළ යුත්තක් නැහැ. කාම භූමියෙන් ඈතර වීම සඳහා ජීවෙන් දෙන්න එපා. නමුත් ඒක මෙහා තව දෙලෙද තියෙනවා. ඔන්න පළවෙනි අදියර තමයි අපිට ඔයගලන්ට සමත කමතහනකින් සිත වඩමින් ඖදාරික නාම රූප දෙක බලන්න. ඖදාරික නාම රූප දෙක බලන්න. ඒක බලනකොට කය බලන්න හොඳට කයට හේතුව බලන්න. ඔන්න ඒක වෙනම කොටසක්. ඊට පස්සේ කය අසුර කරගෙන පවතින හිත බලන්න. හිතට හේතු ටික බලන්න පෙර අවිද්‍යා කර්ම. ඒක වෙනම කොටසක්. මේ විදිහට ඖදාරිකවම බලන්න. ওই විදිහට බලනකොට අපිට මේ සමතකමතහන තුනු උපකාර ලැබලා මේ ආධ්‍යාත්මික පැත්තේ ওই ගති ටික අඩු වෙනවා කියලා කියන්නේ අඩු වීමත් එක්කම සිතේ අර සංසිඳිච්ච ගතිය තව එන්නෙන්න වැඩි වෙනවා. සංසිඳිච්ච ගතිය වැඩි වෙන්න මේ අරමුණක මේ කෙනෙන පුද්ගල සංඥාව ගෙවෙන ගතිය වැඩි වෙනවා. එතකොට තව ඉතාම සියුම් මනෝ විතර්ක හඳුනා ගන්න ක්‍රම තියෙනවා. ඒ විදිහට අපිට ඇතුළට ගියාට පස්සේ මේ මනසින් ඇතුළට යන්න ක්‍රමයක් තියෙන්නේ. ධ්‍යාන යම් දවසක් තියෙනවා ওই විදිහට කරගෙන යනකොට තමයි මේක තේරෙනවා. හිත සමාධි වෙනවා. ඊට පස්සේ ওই නාම රූප දෙකම අරමුණක් අරමුණක් ගන්න ප්‍රකට වෙනවා. දැන් අපිට මේ ඌදාරික රූපයක රූපකුත් ඒක අවසර කරගෙන පවතින චිත්තජාතික ටිකකුත් මෙතනේ නාම රූප දෙක. තව හිත වැඩෙනකොට අපි මේ ඇහෙන් රූපයක් බලනවා කියන තැනක, කණෙන් ශබ්දයක් අහනවා කියන තැනක, මේ ආයතනයක් උපදිනවා කියන තැනක ස්කන්ධ පංචකයක් නාම රූප දෙකක් තියෙන කියලා ඒ මට්ටමේ නාම රූප දෙක හඳුනා ගන්න පුළුවන් මට්ටමට එන්න. ඒ මට්ටමේ නාම රූප දෙක හඳුනා ගන්න පුළුවන් මට්ටමට ආවහම තමයි අපිට මේ කාය භූමිය අනුගිය සියලුම දුකෙන් කාම භූමිය මිදෙන්නේ. මොකද ඔය රූපය ඇත්ත ඇතිහැටි දැකීම ඖදාරික මට්ටමේ නාම රූප දෙකේ ඇත්ත ඇතිහැටි දකිනවා. ඒකට කියන දුක පිටින්ද දකිනවා කියලා. එතකොට ඒ අනුවගේ කෙලෙස් දුරු වුණාම නමුත් තාම අපි ඒ කය මිදුනේ නැහැ. මේ එක්ෂණික ස්කන්ධය පිරිසිඳ දකින්න තැනට ආවහමයි ඒ ඌදාරික කයම විදෙන්නේ. දැන් මම මෙහෙම කියවම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති තේරෙන්නේ නැහැ. නමුත් අපි දැනට පටල ගන්න එපා. මෙහෙම මෙන්න මේක කරන්න. සමතකමතහනක් වඩලා ඔය කියප ඌදාරික රූපේ නාම රූප දෙක ඔය විදිහට බලනවා කියන තැනකින් සන්නද්ධ වෙන්න, යුක්ත වෙන්න මම දැන් ටිකක් විස්තර කරන්නම්. උඩට යනකොට අපිට තව ඇති වෙන්න තියෙන ගැටි ටික ඒ පරාසයන් දැනගන්න නමුත් මේ මං මතක් කරන ටික තාම පය ගහලා හිටින්න බෑ කියන එකක් දැනගන්න ඕගලන්ට තියෙන්නේ ඔය උදේ ඉඳන් මම ඔය දැන් විස්තර කරු මත්තෙන් යන්නයි කියන කාරණාව තේරුම් ගන්න. පැහැදිලි නැති. දැන් පැහැදිලි. නෑ ගාන දෙකකට. එතකොට ඒ විදිහට අපි ගැඹුරින් නාම රූප දෙකක් ගැන කතා කළා. අපිට පටන් ගන්න ලොන්නේ මේ සරල මට්ටමේ කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. මම දැන් ටිකක් මතක් කරන්නම්. ඒක ඔබට ඒ කියන්නේ යනකොට මේ නාම රූප දෙක පිළිසෙන් දකින්න එක එක අවස්ථා තියෙනවා කියන එක දැනට අනුමානව මතක් කරන්න. ඒ වුණාට ඒ හිත තබල අපි ගන්න හැදුවට තව පිහිට හිටින්න බෑ කියලා කාරණාවක් මතක් කරන්න ඕනේ. නමුත් අපිට අවබෝධයට ගොඩක් උපකාරයි මේ පාඩ ටික උනත් කරන්න අපිට ගොඩක් උපකාරයි ඒ මට්ටමේ ධර්මතාව ටික දැනගෙන ඉන්න එක. එහෙත් කටින් නද නෑ නේද? කටින් කිව්වොත් ඇහෙන්නේ ඇහෙනවද මේ මට්ටම? නෑ මේ දෙදර සබ්දයක් එන්නේ නැහැ නේද? ඇහැ කටහඬ පැහැදිලි නැති සබ්දයක් නේද තියෙන්නේ? ඈ අනුපාදින වස්තු වල හැටි තමයි ඔය. එතකොට අපිට නාම රූප දෙක ටිකක් ගැඹුරින් පිළිසෙඳ බගින්ද ඕන මට්ටම අපි මතක් කරගන්න. මොකද මෙහෙම කාරණාවක් ධර්මයේ තියෙනවා. රූපයේ පිරිසිදු දැක්කොත් අනාගාමී ඵලයට පත් වෙන්න පුළුවන්. එතකොට අනාගාමී ඵලයට පත් වෙන්න අපිට රූපයේ පිරිසිදු දකින්න එක විතරයි කරන්න ඕන. රූපයේ පිරිසිදු දකින්න නොවනින් බලන්නේ ගියාම ඒකට උපකාරයි අපිට චිත්ත සමතය කිතා සියුම් මට්ටමේ විතර්ක හඳුනගෙන ඒ විතර්කයන් දුරුකරන එක මේ ඔක්කොගින්ම ඒවයක් වෙන්නේ සමත කෘත්‍යයක්. සමත කමඨහනක් වෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒ හිත වැඩෙන්න වැඩෙන්න නීවර ධර්ම අඩුවෙන්න අඩුවෙන්න ඉතා සියුම් මට්ටමට හිත තබල බලන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගනිමු රූපය කියන එක. මේ ශාසනයේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතානං උපාදාය රූපං. ඔක්කොම රූප සබ්බන් රූපං සියලුම රූප ගත්තාම සියලුම රූප කියන්නේ මොන රූපද? අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ආධ්‍යාත්මික රූප, තමා තුල තියෙන රූප, බාහිර රූප, ඖදාරික රූප, සියුම් රූප, හීනයේ සම්මත රූප, ප්‍රණීතයේ සම්මත රූප, ිතා දුර රූප, ලග රූප කියන මේ ඔක්කොම රූප මේ ඔක්කොම එකතු කළා කැටි කළා කැටි කළා කියන රූපස්කන්ධය කියලා. මෙන්න මේ රූප ටික ඔක්කොම ගත්තාම මොන විදිහේ රූප අපි අසුරු කළා කිව්වත් සත්වයෝ වෙච්ච, පුද්ගලයෝ වෙච්ච, ස්ත්‍රියෝ වෙච්ච, පුරුෂයෝ වෙච්ච, ළමයි වෙච්ච මොන විදිහේ රූප අසුරු කළා කිව්වත් හැම රූප අපි අසුරු කරපු හැම රූපයකම යථාර්ථය තමයි එක්ක සතර මහා ධාතුවයි සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයි. දැන් මේ රූපයන්ගේ ප්‍රධාන ලක්ෂණය හඳුන ගත්තාම අපිට පහසුයි මේ හිතේ ඇති වෙන ගති ටික හඳුනා ගන්න. එතකොට එහෙනම් මේ හිතේ ඇති ටික ඇති වෙන ගති ටික ගෙවන්න අපිට පහසුයි ඒ රූපය හඳුනා ගත්තාම. මොකද අපිට එහෙම හඳුනගත්තේ නැතුවාම ඒ gati ටිකකින් යුක්ත රූපයක් මහම් වෙනවා කියලා හම්බුනොත් මෙහෙ අපිට කරන්න වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. අපි දැන් දැක්කා නාම රූප දෙකක් තියෙන තැනක අපිටයි පුද්ගල භාවයේ පුද්ගල හැඟීම තමා තුල ඇති වුණ කියලා දැක්කම එහෙනම් මේක ගෙවන්න ඕන කියන එකක් හම්බුනා. නමුත් බාහිරින්ම සත්‍ය පුද්ගලෙක් ඉන්නවමයි කියන තරක් හම්බුනොත් ඉන්න කෙනාට ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න යෝනේ කියලා හම්බුනොත් අපිට ඇලෙන්නේ කොහොමද ගැටෙන්නේ කොහොමද කියන එක නැති කරගන්න විතරයි සත්‍ය පුද්ගලයා නැති කරන්න ඕනේ නැහැ හම්බ වෙන්නේ නැහැ තන. ඒ වගේ මේ රූප ටිකේ යථා ස්වභාවය තේරුම් ගත්තාම ඒ රූප අරඹය අපි තුල ඇති පුද්ගල ආත්ම ස්වභාවය අපිට තේරුම් කරගන්න පුළුවන් වෙනවා අපේ මනසේ ඇති වෙන ගති. අපි රූපය හඳුනා ගන්න ටිකක් උත්සාහවත් වුමු. චත්තාරෝච මහභූත චතුනංච මහභූතන උපාදාය රූපං කියලා කියනකොට සතර මහා ධාතුව කියන එක කිසිම කලක අපිට පේන්නේ නැහැ. සතර මහා ධාතු රූපය කිසිම කලක අපිට පේන්නේ නැහැ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු පේන්නේ නැහැ. අපිට ඒක ප්‍රකට වෙන්නේ සතර මහා ධාතුන්ගේ තද ස්වභාවයේ, පඨවි ස්වභාවයේ, කය හරහා දැනෙන ගතියේ විතරයි, පඨවිය විතරමයි. අනිත් හැම ස්වභාවයක්ම නුවණින් තමයි දැනගන්න වෙන්නේ. එතකොට අපිට පෙනෙන හම්බ වෙන මට්ටමේ දේවල් වලට කියන උපාදාය රූපයක් කියලා. මහ භූතය නිසා. ඔයගලන්ට මම මේ උපාදාය රූපයටත් උපමාවක් කියන්නම්. මේ උපමාව කිව්වහම මේ උපමාව හොඳට අහන්න ඔයගලන්ට රූපේ ප්‍රකට නැත්තම් රූපේ හිතාගන්න බැයි නම් ඔයගලන්ට මම මේ කියන උපමාව මතක තියාගෙන උපමාව හොඳට හිතන්න දවස් ගන්න. උපමාව විතරක් හිතන්න. උපමාව පහරි පහසුයි. අපිට ගැඹුරු අර්ථයක් තේරුම් ගන්න මේ උපමා හරි උපකාරයි. උපමාව විතරක් ඕගොල්ලෝ හොඳට තේරුමත් ඒ කියන්නේ උපමාව සමාජ ගැඹුරු වෙන්න පුළුවන් උපමෙය සිහි කරගන්න විතරයි ඕනේ. මම කලින් උත්තර මතක් කරලා තියෙනවා. නමුත් මේ වගේ දේවල් අපිට නැවත නැවත අහුවත් වටිනවා. දැන් හැබැයි උපමාවේ දක්ෂ වෙන්න ඕනේ ඕගොල්ලෝ. දැන් අපි මේ උපාදාය රූපය තේරුම් ගන්න හදන්න. අපි ගියොම දැන් මේ ඉදිරියේදී බිත්තිය ගන්නකො දැන් මේ බිත්තිය වලම ගන්න. ඔය බිත්තිය ඇසුරු කරගෙන බිත්තියේ අපි අඳිනව ලස්සන චිත්‍රයක්. බිත්තිය අඳිනව ලස්සන චිත්‍රයක්. එතකොට මේ චිත්‍රයේ තියෙන්නේ මොකද්ද? බිත්තිය උපාදාය කරගෙන. බිත්තිය ඇසුරු කරගෙන. බිත්තිය උපාදාය කරගෙන බිත්තිය ඇසුරු කරගෙන තමයි මේ චිත්‍රේ තියෙන්නේ. හැබැයි චිත්‍රේ කියන එක හැදිලා තියෙන්නේ නොයෙක් නොයෙක් පාට ටිකක් නිසා, පින්සලක් නිසා, පුරුෂයෙකුගේ උත්සාහය නිසා. පුරුෂයෙකුගේ උත්සාහය, පින්සල, පාට ඔය වගේ ධර්මතා ටිකක් නිසා, උත්සාහය නිසා බිත්තිය ඇසුරු කරගෙන දැන් මේ චිත්‍රයේ මේ චිත්‍රය අපිට විද්‍යමාන වෙන්න දෙපැත්තකින් සහයෝගයක් ඕනේ. චින්ත ටික, පින්සල, පුරුෂයෙක් පුරුෂයාගේ උත්සාහය කියන කාරණා ටිකත් ඕනේ, බිත්තියත් ඕනේ. බිත්තිය නැත්තම් චිත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම චිත්‍රයට කියන්න වෙනවා මොකද? බිත්තිය උපාදාය කරගෙන. උපාදාය කියන්නේ ඇසුරු කරගෙන පවතින නිසා පවතිනවා කියන එක. බිත්තිය උපාදාය කරගෙන, බිත්තිය ඇසුරු කරගෙන, බිත්තිය නිසා තමයි මේ චිත්‍රෙදි හම්බ වෙන්නේ. දැන් මුළු බිත්තියම වැහෙන්න චිත්‍රයක් නම් ඇඳලා තියෙන්නේ. ඕගොල්ලෝ කවදාවත් නැතු ඉස්තර වෙලාම එනවා. ඕගලන්ට කවදාවත් බිත්තිය පෙනෙයිද කියලා බලන්න. පේන චිත්‍රයේ බිත්තියද? දැන් එහෙනම් බිත්තිය චිත්‍රයේද නැහැ. ඕගොල්ලෝ මෙහෙම အဟင် බැලුවොත් ඕගලන්ට චිත්‍රයේ පෙනෙන මිසක බිත්තිය පේනවද? හොඳයි ගිහිල්ලා චිත්‍රයට අත තියන්න අල්ලන්න. ඇල්ලුවොත් චිත්‍රය අහුවේද? අහුවෙන්නේ මොකද්ද? බිත්තිය. ඒ විදිහමයි බිත්තිය වගේ කියලා හිතාගන්නකො මහ භූත ටික. ඒ මහ භූත ටික ඇසුරු කරගෙන අවිද්‍යා, කර්ම, තණ්හා ආහාර කියන හේතු ටිකකින් මේ ඇහැ හැදිලා ඒ ඇහෙන් තමයි මෙහෙම සතහනක් හදලා පෙන්වන්නේ අපිට. තව පැත්තකින් ගත්තොත් අර තින්ත ටික තින්සල පුරුෂයා පුරුෂයා දුස්සහාය කාරණා වගේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන කාරණා ටිකක් නිසා මහ භූත කියන තැනක මෙහෙම සතහනක් අපිට පෙනෙනවා. එතකොට අපි අල්ලන්න කියලා ගියොත් අපිට බිත්ති අහුවෙනවා මිසක පෙනෙන දේ අහුවෙන්නේ නැහැ. දැන් හොඳට හිතන්න මේ පේන ඔක්කොම ඒ කියන්නේ මුළු බිත්තියම වහලා චිත්‍ර නම් මෙහෙම ඇහින් බලනකොට ඕගලන්ට මේ ඔක්කොම පේන්නේ චිත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ, ලෝකේ චිත්‍රය එහෙම තියෙනවා. දැන් මේ චිත්‍රයක් ඕගලන්ට පේනවා. හැබැයි මේ චිත්‍රයට කියනවා උපාදාය රූපයක්. මොකද්ද? මහ භූතයන්ගේ උපාදාය රූපය. මහ භූත ඇසුරු කරගෙන පවතින මේක යටින් තියෙන්නේ මොකද්ද? මේක පිළිස්ලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු. මේ චිත්‍රයේ ඕනම තැනක රස තියන්න ඕගොල්ලන්ට අහුවෙයි පඨවිය, තද ගතිය. ශරීරයේ කියලා හරි මේ ඕනම තැනක අත තිබ්බොත් අර බිත්ති අහුවෙනවා මිසක මේ චිත්‍රේ නෙමෙයි ඒ අහුවෙලා තියෙන්නේ. නමුත් රූපයේ පිරිසිද දකින්න නැති නිසා, ඒ කියන්නේ මහ භූතත් මහ භූතය ඇසුරු කරගෙන පවතින උපාදාය රූපත් නොදකින නිසා අපි හිතාගෙන මේ පෙනෙන දේ අහුවෙලා කියලා. ඔගලන්ට බිත්තියේ ඇඳපු පෙනෙන දේ, පෙනෙන දේ කියන්නේ චිත්‍රෙන් දැන් පේන්නේ නැහැනේ බිත්තිය. පෙනෙන දේ අල්ලන්න ගියොත් පෙනෙන දේ අහුවෙනවද ඔගලන්ට? මේත් ඒ වගේම ඔය මට්ටමට ආවොත් ඔගොල්ලෝ දන්නවා මේ මම කියලා පේන එක කවදාවත් අල්ලන්න බැරි. චිත්‍රේ කොටයි මම කියලා පේන්නේ කියලා පෙනෙන. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් පරිහරණය කරන මම කෙනෙක් ඔයගලන්ට හම්බ වෙන්නේ නැහැ. චිත්‍රයක් කියන්නේ කවදාවත් අල්ලන්න මෙහෙම කළා අල්ලන්න තමන් අල්ලන්න පුළුවන් ඉඳලා බෑ. දන්නවා මේ පේන සතහන පිහිටලා තියෙන භූමිය මොකද්ද? මහ භූතයි. ඔයගොල්ලෝ අනාගාම ඵලයට පත් වෙනවා කියන රූපේ පිරිසෙන් දකින්න කියනකොට මේ උදාරිකයන් ඔයගලන් මුදවන ඔය වගේ අවබෝධයකින් සම්පූර්ණ. එදාට එහෙම වෙන්නේ මේ දකින අරමුණේදී ඇත්ත දකින්න පුළුවන් මට්ටමට ආවහම. අහන තැන තියෙන ඇත්ත දකින්න පුළුවන් මට්ටමට ආවහම. තව පැත්තෙන් ගත්තහම මේ සඳහා කරන්න ඕනේ මේ රූපයේ පිටසින් දකින එක විතරයි. අර අපි ඉස්සල තැනදිත් කළේ නාම ධර්ම බැලුවේ රූපය ගැන බලාගෙන තව හයියෙන්දයි ටිකක්. රූපේ බලලා පඨවි ආපෝ තේජෝ වායෝ කනබුන ආහාර නිසා රූපය ඇති වෙන්නේ කියලා බැලුවට එක පිහිට එතන පිහිට හිටින්න බෑ. එතෙන්ට අපේ මනස නැඹුරු වෙන්නේ නැති නිසායි මේ කය ඇසුරු වෙන ඇසුරු කරගෙන පවතින හිතෙන්නේ මෙහෙම කෘත්‍ය ටිකක් කරන්න කියලා බැලුවේ අපි මේ රූපේ තියෙන අනාත්ම ස්වභාවය තහවුරු කරවන්නයි වෙන්නේත් එහෙමයි මොකද. ඒ මට්ටමට හිත වැඩුණු කෙනෙකුටයි එතනින් පටන් ගත්ත කෙනෙකුටයි පුළුවන්කම ලැබෙන්නේ තවදුරටත් උඩට එනකොට සතර මහා ධාතුව නිසා පවත්නා රූපත් කියන උපාදාය රූපයි කියන මේ ටික හඳුන ගන්න හම්බ වෙනවා. එහෙම හම්බ වෙනකොට තියෙන ලක්ෂණ ටික තමයි මොකද්ද? උපාදාය රූපය කියන එක වර්ණ රූපයකට දකින්න විතරයි පුළුවන් අල්ලන්න බෑ. දිත්තේ දිත්ත මත්තා. දැන් ඔය බිත්තියේ තියෙන රූපය ඇහෙන් දකින්න විතරයි පුළුවන්. ඒක එක්ක වෙන කිසි ගනුදෙනුවක් කරන්න බෑ. අල්ලන්න බෑ. ඒකේ රස දැනෙන්නේ නැහැ, ඒකේ ගඳ දැනෙන්නේ නැහැ. ඈ අපිට ගඳ දැනෙනවා නම් ওই බිත්තියේ තියෙන මැටිවල යම් ගඳක් තිබුණොත් ඒක දැනෙයි මිසක ඒ චිත්‍රයේ ගඳ නෙමෙයි. මේ බිත්තිය ලකනකොට බිත්තියේ හුණු බදාම් වල රසයක් තිබුණොත් ඒක දැනෙයි මිසක චිත්‍රයේ රස නෙමෙයි. එතකොට හොඳට දකින්න ඕනේ අපිට මහා භූත කියන තැනින්ම වෙන වෙනම ඒ ආයතන වලට එනවා මිසක පේන දෙයින් අපිට හම්බ වෙන්නේ නැහැ කියන කාරණාව. මේ විදිහට නාම රූප දෙක දකින මට්ටම ඉතා සියුම් මට්ටමට එනවා. ඔන්න ඔය මට්ටමට ආවහම අර මං කියේ අපි මේ කයකට සාපේක්ෂවයි හැම දෙයක්ම මැනලා තියෙන්නේ. මේ ඖදාරික මට්ටමේ කයක් ඕගලන්ට දකින්න බැරි වෙනවා. ඒ කියන්නේ අදද මේ විඥානයේ පිහිටා සිටින විඥානයේ පවතින තමන් කියලා අපිට හැඟීමක් ඇති වෙනවා, හැඟීම ඇති වෙන චිත්තචෛසික තියෙන මේ කය කවදාවත් අපි දැකලා නැහැ. හීනෙකින්වත් උපන්න දවසේ ඉඳන්ම කවදාවත් අපේ ශරීරය අපි දැකලා නැහැ. මැරෙනකම්ම අපේ ශරීරය දකින්න බෑ. මොකද ඒක මේ චිත්‍රයට වැහිලා තියෙන්නේ. අපිට පේන්නේ චිත්‍රය විතරයි. ඒක නුවණින් විතරයි දැක ගන්න පුළුවන්. නමුත් ඒ රූපයේ ස්වභාවය අපි නොදන්න නිසා කෙලෙස් ටිකකින් අපිට අපිව බලන්න පුළුවන් කියන කාරණාව පෙන්වලා තියෙනවා. දැන් මේ එහෙම මෙහෙම බැලුවහමත් මේ හැම තැනකම අපිට පෙන්වන්නේ මොන මට්ටමද? අනර චිත්‍රේ මට්ටම් කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. මම කිව්වේ දැනට මේවා හොරොත්තු දෙන්නේ නැහැ. පටන් ගන්න බෑ කියන කාරණාව ඇඟිලිෙන් මතක් කරනවා. අපිට හැබැයි අර ටිකේ ඉඳන් ඕගොල්ලෝ යන්න. ඒ ටිකේ ඉඳන් ආවහම අපිට මේ මට්ටම හොරොත්තු දෙනවා. ඊට පස්සේ ඒ මට්ටමට එනකොට ඕගොල්ලන්ට තේරෙයි අර චිත්‍රය හැදුවේ යම්කිසි පුරුෂයෙක් එයාගේ උත්සාහය නිසා තින්ත තින්සල් උදව් කරගෙන කියලා අපි දැක්කනේ. බිත්තියට අයිති නැති බිත්තියට බාහිරේ ඒ වගේ මෙහෙම යමක් පෙනෙනකොට පෙනෙන දේ තියෙන පැත්තට දාන්න නැතුව තියෙන්නේ පොළව තියෙන තැනක අපි ගාව තියෙන හේතු ටිකක් නිසායි අපිට මෙහෙම පෙනෙන්නේ කියන කාරණාව හම්බුනේ. ඒ කියන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටිකෙන් හදන්නේ ඇහැ. මේ ඇහැ ස්වභාවය තමයි මෙහෙම දේවල් පේන එක. මම ඔබට තර්කනුකූල අතර ඔප්පු කළා පෙන්නන්නේ. දැන් අපිට තේින්නේ නිල් පාට හරි කහ පාට හරි වර්ණ සතහන් පෙරමුට ලෝකෙ නොඑක් වර්ණානත්වයක් තියෙනවා අපිට තේින්නේ කියලා. නමුත් ඒකෙදි මම කියන්නේ දැන් ලෝකෙ තියෙන වර්ණ අන්ධතාවය කියලා එකක්. සමහරුන්ට එකම වස්තු එක්කෙනෙකුට ඒ වර්ණය පේනවා, එක්කෙනෙකුට එක වර්ණයක් පේන්නේ නැහැ. බහැර තියෙන වර්ණය නම් අපිට පේන්නේ එක්කෙනෙකුට එක වර්ණයක්, ඒ වර්ණයම එක්කෙනෙකුට එක විදිහකට පේන, තව කෙනෙකුට තව විදිහකට පේන්නේ කොහොමද? දැන් රතු පාටම නම් තිබුණේ. තියෙන දේ පේනවා නම් ඇහිම වැඩක් නැහැ නේ. තියෙන දේනේ පේන්නලා තියෙන. ඇහි තියෙන්නේ පේන්න පුළුවන්කම තියෙන දේ නම් පෙවුනේ. එක්කෙනෙකුට රතු පාට නම් පේනවා, ওই රතු පාට පේන අරමුණ තව කෙනෙකුට කොළ පාට විදිහට පේනවා. දැන් අපි දන්නවා වර්ණන්දතාවය කියන්නේ මොකද්ද? ඒ වර්ණේ පේන්නේ මේ ඇස්වල සිවු ස්නායු ආබාධයක් නිසා කියන එකයි. එතකොට එහෙනම් හොඳට බලන්න මෙහි වර්ණ සතහන් කියන එකක් උනත් පේන්නේ හේතු ටික තිබෙන්නේ කොහෙද? ආධ්‍යාත්මික පැත්ත. එතකොට මේ ඇහැ හදලා තියෙන්නේ මොකකින්ද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. ඒ ඇහෙන්න මෙහෙම රූපයක් හදලා තියෙන මේ රූපය හදලා තියෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ගණයට යනවා. ඔය දර්ශනය දකිනකොට රූපෙ මිදෙනවා. ඒ දැකීමටම මත්සේ කබලින්ක ආහාර මේ බහැර රූපයක් තිබුණා කියන ස්වභාවය යාගේ මනසේ නූපදින තත්ත්වයටමපත් වෙනවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කයක් හම්බ වෙන එක නූපදින ස්වභාවයටමපත් වෙනවා. ඒ කියන්නේ මෙහෙම බැලුවත් මෙයාගේ චිත්‍රෙම විතරයි. එයාගේ මුළු ගති ටිකම චිත්‍රයක තියෙන නිබරකම යම්සේද මුළු ජීවිතේම මේ මට්ටමට එනවා. තරුංගලයකටත් වඩා සිවුන්නේ චිත්‍රයක තියෙන පිටියක ඇඳපු චිත්‍රයක් ගන්න මොනතරම් සිවුම් ඇද්ද? මේ කයේ ඒ මට්ටමෙන්ම එයා සැප දුක් විඳින්නේ. ජීවත්ව හිටියට එයා සැප දුක් විඳින්නේ චිත්‍රයක මට්ටමේ කයි. එයාගේ හිතත් ඒ තරම්ම සැහැල්ලුයි, එයාගේ කයත් ඒ තරම්මයි, ගතිත් ඒ තරම්මයි. මේ බර නෑ එදාට ඒ මට්ටම. චිත්‍රයක් හෙලවෙන්න පුළුවන් නම් හුලකට මේ කයත් හෙලවෙයි යාට. එච්චරටම නිබරයි. ඒ නිසා එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කය එයාගේ හිතටත් බහලන්න පුළුවන්, හිත කයටත් බහලන්න පුළුවන්. සමාධිය විතරයි ඕනේ. හිතේ වේගෙම කයෙන් වැඩගත්තා ඒක. කය උඩින් ගෙනියනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඈ දැනට උනත් අපි උඩ පනිනවා කියලා කරන්න මොකද්ද? හිතෙන් නෙමෙයිද මේ කය උඩ දාන්නේ? දැන් උඩ පනිනවා කියලා නම් බලන්න සිතුවිලි වේගයේ කිලෝ කීයක් බරයිද? එක්කෙනෙක් ගත්තොත් කිලෝ 50කට 60කට වඩා වැඩිනේ. ඔගලන්ට කිව්වොත් සිමෙන්ති කොටස් තියලා කිලෝ 50ක එකක් සිතුවිලිලු මුඩ දානවා කිව්වොත් ඔයගොල්ලෝ hina වෙන්නේ. ඉතින් නමුත් ඔක උඩ පයින්නවා කියලා අපි උඩ පයින්නවා කියලා මොකද කරන්නේ? මොහොතක් අපි ඉන්නව නේද එකම වැලි කැටයක්වත් ගෑ වෙන්නේ නැතුව අහසෙ ඉන්න බැයිද? පුළුවන්. ඒ කලේ මොකෙන්ද මොකේ බලෙන්? හිතේ වල බලෙන්. එන හිත දිනු කරපු කෙනෙකුට මේ කයම උඩට ගන්නවා කියන එක පුදුමයක් වෙයිද? පුදුමයක් නෑ. හැබැයි හොඳට මතක තියාගන්න ඕන අර ඒ අනාගම කියන මට්ටමට එනකොට එයාගේ ජීවිතේම උපාදාය රූප මට්ටම. ඔය මට්ටමේ කලුරිය කළොත් එයා බ්‍රහ්ම ලෝකේ කියන බ්‍රහ්මෙක් කියන එක එතන කබලින්ක ආහාරය නෑ. කබලින්ක ආහාරය නෑ. ඒ දර්ශනය එයා පුන පුනා වඩනවා. මොකද ඒ මට්ටමට එනකොට ලෝභ දේශ මොහ නෑ. අවිද්‍යා අනුසයේ උණුසුම විතරයි තියෙන්නේ. රූප රාග මානෝද්දච්ච කියනකොට අපේ වගේ කයකට නෙමෙයි අර චිත්‍රයක මට්ටමේ කයක් එයාට තියෙන්නේ. කය යම්සේද එයාගේ ගතියක් එසේ. ඒ චිත්‍රයේ මට්ටමට එයා ආසයි. එයාට එතනින් දැනෙන සැපේ තියෙනවා. ඒ සැපේ බැඳලා තියෙනවා. මත්තේ මේ දර්ශනයම එයා පුන පුනා බලනවා පුන පුනා වඩනවා. මොකද්ද? ආයතනයන්ගෙන් උපද්දපු ලෝකයක්ම මෙයා දකිනකොට බහැර තියෙන ධර්මතාවයක් හම්බ වෙනවා කියන එක සම්පූර්ණ නැති වෙලා යනවා. ඒ කියන්නේ දැන් මනසින් పంచాయతනේදී ওই මට්ටම නොතේරුනොත් මනසින් උපදින දේ තව එයා රැවටෙන ගතියක් තියෙනවා. සිතින් සිතුවිලිම සිහි කළ දැනගන්නවා කියන එක නැතුව සිතින් යම් යම් දේවල් හම්බ වෙන ගතිය. ඒ රූප රාග කියන මට්ටම. ඔය දර්ශනයම එයා දකිනවා යමක් උපදිනකොට උපදින්න තියෙන දේ දකිනවා. එතන මේ ධිට්ඨිය වගේ ආරම්මන පටියාපෝ තේජෝ වායෝ කියන හතර පිහිටලා අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුණු හිත නිසා උපද්දපු ධර්ම ආරම්මණය කැටියට දකින්න පුළුවන් එයාට. එතන තියෙන උපාදාය රූපයේ පිරිසෙන දැක්කහම ඒද දකින්නවා මනසින් උපද්දපු දෙයක් හම්බ වෙන්නේ කියලා. මෙච්චර කල් අපි දැකපු දහස් ගණන් ඉන්න ලෝකෙම ශුන්‍යතාවයකට යනවා. ශුන්‍යතාවයකට යනවා. තමන් තුලම ඉපදුණු ධර්මයන් තමන් තුළම නිරුද්ධ වෙනවා කියන දර්ශනයකට පත් වෙනවා. අපි මෙහෙම කෙනෙක් එක්ක කතා කරද්දී තියාට තේරෙන්නේ අනිත් අය එක්ක කතා කරනවා කියලා. මෙහෙම කතා කරද්දී මේ පුළුවන් මේක හිතින්ම උපදපු ධර්මයක් කියලා නුවණින් මේ කරන්න පුළුවන්. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. නමුත් එයාට බරකුත් නැහැ, එයාට වෙහෙසුකුත් නැහැ. ඒක දැක්මක් ජීවිතේ වෙලා. උත්සාහයක් වුණා. ඔන්න ඔය මට්ටමේට පත් වුණාට පස්සේ කියනවා ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගත්තේ නැහැ. අපිට මේ බාහිරෙන් හම්බ වෙන විදිහේ කිසිම දෙයක් එයාට හම්බෙලා නැහැ. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියනවා එතෙන්ට. පංච උපාදාන ස්කන්ධ ලෝකය පිරිසිදු දකින්නවා කියලා. අද අපිට පංච උපාදාන ස්කන්ධ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ කාම ලෝකයක්, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා වෙනම ලෝක ටිකක් හම්බෙන සත්ව පුද්ගලයෝ ඉන්නවා. එතකොට මේ මම මතක් කළේ මෙන්න මේ මට්ටමට ගිහිල්ලා මේ මට්ටමේ දැක්මක් ඇතුව තමන් තුළ චිත්තචෛසික ඉපදිනවා කියන දර්ශනයකට පත් වුණාට පස්සේ රූප උදව් කරගෙන අපි මෙච්චර කාලයක් ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු බව නිසා, මරණය නිසා, අප්‍රියංග හා එක්වීම නිසා, ප්‍රියංගෙන් වෙන්වීම නිසා යම් තාක් දුකක් දුම්නසක් වින්දනක් පංච උපාදාන ස්කන්ධ දුකක් ඉඳනනම් ඒ දුක නූපදින ස්වභාවයටමපත් වෙනවා. මේ දුකේ නොහට ගන්න බවට කියනවා අසංකත ධාතුව සාක්ෂාත් කළා. නිරෝධය සාක්ෂාත් කළා. නිවන් දැක්කා යා. මේ දුක නිවිලා මෙයාගේ මේ මට්ටම. මේ වර්තමානයේ තමන් තුල ස්කන්ධය ඉපද නිරුද්ධ වෙනවා කියලා වර්තමාන ධර්මයන් ගැන නුවණයි. ඒ දකින නිසා තිබුණු තියෙන මට්ටමේ මිදිලා තිබුණු තියෙන මට්ටමේ දුකකිනුත් නිවිලා දුකක් නැති කරලා ඒක අකෝප්‍යයි වෙනස් නොවන ස්වභාවයට පත් කළා. මෙන්න මේ වගේ දර්ශනයක් අහලා මේ ජීවිතේම දුකෙන් මිදිච්ච කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා. හැබැයි ජීවිත සංතතිය තියෙන නිසා ස්කන්ධය උපදිනවා. උපදින ස්කන්ධය ගැන නුවණයි. මොකද්ද මේ තමන්ගේම ආයතන ටික නිසා හටගෙන තමන් තුළම නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයක නේද. පිරිසක් මැද්දෙක් හිටියත් තනියම හිටියත් එයා ඉන්න තැනට කියන ආර්ය ශුන්‍යතාවය කියලා. ශුන්‍යතාවය කියන්නේ බුදුජානක දේශනා කරන තිනකට සමලෝකම් කියලා. ලෝකයේ තුන දැව වගේ දකින්න තනකොළ ටිකක් දරකෝට්ටක් දැක්කොත් අපිට පුද්ගලයෙක් කියලා හිතෙනවද? හිතෙන්නේ නැහැ. යථා ස්වභාවයේ බඳි ඕල් මට්ටමට මනසපත් කරගත්තාම අර පුද්ගල භාවයෙන් එන දුක නැහැ. අර මම මෙහෙම කිව්වට පුද්ගල සංඥාව අපේ මනසේ තියෙනකන් අපිට අර ගතිය තේරෙන්නේ අපිට පුද්ගල සංඥාවට තියලා මේ යම් යම් මට්ටමක ඈඳගන්න හදනවා. නමුත් අපි ගාව තියෙන්නම පුද්ගල සංඥාව. පුද්ගල සංඥාව ගෙවිච්ච දවසට ඇති වෙන ප්‍රතිඵල මේට වඩා වෙනස්. ඉතින් නිවන් දකිනවා කියලා නිවන කියලා කිව්වේ මෙන්න මේ වගේ ධර්මතාවයකටපත් වෙලා මේ සත්‍ය පුද්ගලයේ අතුරු කරමින් දුක් විඳින මේ මානසික මට්ටමේ මෙදෙන එකට නූපදින ස්වභාවයටපත් කරන එකට දුක නැති කරන එකට දුක්ඛ නිරෝධය නිවනයි. එතකොට ඒ සඳහා අපිට අනුපිළිවෙලින් යන්න තියෙන්නේ. අනුපිළිවෙලින් කිව්වේ ඔය වගේ සියුම් ගති අපිට අල්ලගන්න අමාරුයි. ඒ කියන්නේ දැන් කයකට හේතු වෙලා රූපයකට හේතු වෙලා යමක් මෙනෙහි කරන්න අපිට පහසුයි. නමුත් සිතක ඇතිවෙන ගති ටික හඳුනගන්න අපිට හරි අමාරුයි. ඒකයි දැන් ওই සතිපට්ඨාන සූත්‍රය ගත්තාම කාය වේදනා චිත්ත ධම්ම කියලා කොටස් හතරකට බෙදලා තියෙන්නේ චරිත නානත්වයට. දැන් කායानुපස්සනා වේදනानुපස්සනා දෙක පෙන්වන්නේ දුක්ඛ ප්‍රතිපදා. ප්‍රතිපදාව බොහොම අපහසුයි මේ මට්ටම යන්න. නමුත් චිත්තानुපස්සනා ධම්මानुපස්සනා සුඛ ප්‍රතිපදා. මෙතනදී ප්‍රතිපදාව ඉක්මන. ඇයි ඒ? එයා මුගේ මනස සියුම්. නමුත් ඊටාම තීක්ෂණ ඉන්ද්‍රිය තියෙනවා. දැන් අපි නිකම්ම මම ඒක උපමාවක් මතක් කරන්න. දැන් ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ වගේ ගන්න ඒක භාවනාවක් ඇතුළත කරන්න ගියොත් කෙනෙක් මුළු දවස පුරාවම තමන්ගේ මනසේ උපදින නීවරණ ධර්මයන් කෙරෙහි අවධානයෙන් එයා ඉන්න ඕන. දැන් සන්තං වා අජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජත්තං කාමච්ඡන්දත්ති පජානාති. තමා තුල කාමච්ඡන්දේ යම් වෙලාවක තිබුණොත් කාමච්ඡන්දේ තමා තුල ඇතයි කියලා දැනගන්න පුළුවන් කමක් එයාට තියෙනවා. එතකොට කාමචන්දේ කිසිම රූපයක් හම්බ වෙන්නේ නැතුව සිතටත්තර දාන්න නැතුව යමකට කැමති වෙනවා කියලා. දැන් රූපේ බලාගෙන හරි කැමැත් උපදිනකොට මේ කැමැත්ත කියන ගතිය අල්ලගෙන මේ හිතේ කාමචන්දේ නේද තියෙන්නේ. මේ කාමචන්දේ කියන ගතිය අල්ලගන්න පුළුවන්කම තියෙනවා. අකමැති ස්වභාවය ඇති වුණොත් ව්‍යාපාද ධාතුව මේ ස්වභාවයේ හිතට අල්ලගන්න පුළුවන්කම තියෙනවා. තීන මිද්‍ය නිදිමර ගතිය කොයි වෙලාවක හරි දැන් යන්ත සිවුම තිබුණා. දැන් මේ මැලිකමකින් තීන මිද්‍යෙන් ඉන්නේ නේද කියලා හඳුනා ගන්න පුළුවන්. හඳුනගෙන ඒව නැති කරන විදිහට කටයුතු කරනවා. එතකොට මේ හිතේ විසිරිච්ච ස්වභාවය නේද කියලා ස්වභාවය අල්ල ගන්න පුළුවන්. ඒ වගේ මේ ගති ස්වභාවයන් අල්ල ගන්න පුළුවන් මට්ටමට කියන ධම්මානුපස්සනාව. ඔන්නෝ ගති කියන මට්ටම තමයි අපිට තේරුම් ගන්න අමාරු. මේ මොකද ඒ ධර්මතාව වගේම කෙලෙසුත් තියෙන ගති එක. ඔය කෙලෙස් කියන ගති බුද්ධංග ධර්ම වගේ කුසල පැත්ත ධර්මතාව තියෙනත් ඔය වගේ ගති ටිකක්. ඉතින් මෙතෙන්දී මට මතක් කරන්න ඕන එකම තියෙන්නේ අපි ඉතින් මේ නිවන් දකින්න නොකරන දෙයක් නැහැනේ. ඉතින් නිවන් දකින්න දේවල් කරනකොට නිවන තේරුම් ගන්න ඕනේ, ඒකට යන මඟ තේරුම් ගන්න ඕනේ කියලා හැමදාම මතක් කරන්නේ. ස්කන්ධ වල නැතිකමකින් නිවන පණවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කවදාවත්. ස්කන්ධයකින් නිවන පැනෙව්වොත් දැන් අපි හිතන්නේ ඉපදීම ලැබීම මහලු බව මරණය කියලා මේවා දුක. එතකොට මේ දුක නැති කරන්න ඕනේ. එහෙනම් දුක නැති කරන්න නූපන්නොත් අපි හරි කියන අදහස මේ තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ස්කන්ධයක ඇති බව හෝ නැති බව කියන තැනකින් නිරෝධ පැනවුවා නෙමෙයි. කියන්නේ ස්කන්ධය නැතිකම කියන තැනකින් නිවන පැනෙවුවා නම් ස්කන්ධය නැතිවීම නිවනයි කියලා පැනෙවුවොත් අපි හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම නිවන් දකිනවා. ඇයි ඒ? මරණාසන්න මොහොත වෙනකොට මේ නාම රූප දෙක නැති වෙනවම. නමුත් ස්කන්ධ නැති වුණාට ස්කන්ධය හදන කෙලෙසේ නැති වෙලා නැති නිසා ආයෙත් ස්කන්ධයක් හදනවා. තව ස්කන්ධයක් හදන්නේ ඒ කෙලෙසේ නැති වෙච්ච නිසා. කෙලෙසේ කියන්නේ මේ නාම රූප දෙක එහෙම ආපහු තැනක උපදිනවා නෙමෙයි. ඉතුරු නැතුවම නැති වෙනවා. ඒකයි දැන් චතුරාර්ය සත්‍යය එහෙම නිරෝධ සත්‍යයට පෙන්වන්නේ මොකද්ද? යෝ තස්සා ඒව තණ්හාය අසේසෝ විරාගෝ චාගෝ පටිනෙසග්ගෝ මුත්‍ය අනාලෝ කියලා. මේ තුන් ආකාර තණ්හාව ගිතුරු නොකර නැති කිරීමෙන් කිරිමක් වෙයිද, ගෙවා දැමීමක්, අතහැදීමක් වෙයිද කියන දැනකින් නිරෝධය පෙන්වන මිසක දුක් වූ ස්කන්ධයන් නැති දැනකින් නිවන පෙනෙන්නේ නැහැ. ඒ නිසා සමුදය දුරු කිරීමෙන් නිවන පෙනෙන්නේයි නිරෝධය පෙනෙන්නේ. සමුදය කියන එක දුරු කෙරුවහම දුක කියන එක නොහට ගන්න ස්වභාවයකට පත්කොලා තියෙන නොහට ගන්න ස්වභාවයටයි අසංකතය කියන්නේ. ඒකට ස්කන්ධය ගාව ගන්න එපා. කිසිම ගතියක් සංකත ධාතුවේ සිහි කරන්න පුළුවන් කිසිම ගතියක් ගාව ගන්නත් එපා. ශුන්‍යතාවයක් ගැට ගහ ගන්නත් එපා. අශුන්‍යතාවයක් ගැට ගහ ගන්නත් එපා. අපි දන්න මට්ටම. ඒකට කියන්න තියෙන උපරිම වචන තමයි මොකද්ද? අනුප්පාදයේ නූපදින බව, නොහට ගන්න බව, සත්‍යයෙන් සකස් නොකරන බව කියන එක විතරයි ඒ ගතියට කියන්න පුළුවන්. ඒ කිව්වේ අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික දුරුකොළොත් ඒ කෙලෙස් ටික නැති වෙච්ච නිසා දුක උපදින ඒ මට්ටමේ දුක උපදින දුක්ඛාගර ස්කන්ධයන් ඉපදීම නැති වෙනවා. මොන අසංකතයි. පෞදාරික මට්ටමේ කෙලෙස් නැති වුණොත් ඒ මට්ටමේ කෙලෙස් නිසා ස්කන්ධයන්ගේ ඉපදීම නැති වෙනවා. ඒතර දුක නැහැ. කොහොම හෝම මේ කෙලෙස් ටික ඔක්කොම නැති වුණාම තුන් භූමිය අනුව ගිය තුන් භූමියයි කියලා පනවන්න පුළුවන් මට්ටමේ ස්කන්ධයන් ඉපදීම නැහැ අපේ సంతාන. මොකද මේ භව නිරෝධය නිවන. භවයේ නිසායි දුක, භව දුකක් මේ තියෙන්නේ. තුන් භවයේ නිසායි මේ අපිට ඉපදීම කියලා එකක් පෙනෙන්නේ. එතකොට යම් තැනක භවය කියලා එකක් නැත්තම් ජාතිය නැහැ. මේ විදර්ශනාවෙන් කරන්නේ මොකද්ද? මේ භවය නිරුද්ධ කරන එක. භවය නිරෝධ කරනවා කියනකොට මේ බාහිර තියෙන එකක් හැටියට දකින්න එපා. එහෙම වුණොත් අපිට දෝෂ තමයි දාන්න වෙන්නේ. දෝෂර දැම්මත් හරියන්නේ දෝෂර ඉතුරු වෙනවනේ. භවය කියන එක භෞතික සිද්ධියක් ගැන නෙමෙයි මේ කියන්නේ. නමුත් භෞතික දෙයක්, බාහිර දෙයක් ඇති විදිහටම පෙන්වෙනතන අපි රැවටෙන්නේ නැත්නම් ඒ විදිහටම හදලා පෙන්වන එකයි මේ කර්මයේ ස්වභාවය. බාහිරේ තියනවා කියලා තේරෙන ගතිය තමයි අපේ මනස තුල තියෙන්නේ. ඔකට කියනවා චේතනා භව. භවය කියලා හඳුනන්න වෙන්නේ චේතනා ටිකක්, ඊටාසියුම් විතර්ක ටිකක්. ඒ මනස තුල අපිට මේ ලෝකයක් හම්බ වෙච්ච ගති ටික නැත්තම්, සත්පුද්ගල කියන මෙහෙම සංඥා මට්ටම් නැත්තම් අපිට දුක්ෙන්ද දුක් විඳින්න කාරණා නැහැ. දැන් ඔකේදී මම අර කියන්නේ දැන් භවපච්චය ජාති, භවයේ තියෙන නිසා ජාති. අපි හිතාගන්නේ මේ ලෝකෙ තියෙන හින්දායි අපි ආයේ ඒකට තණ්හාවෙන් ඒවැ උපදින්නේ කියලානේ. දැන් මේ ගහක් තියනවා කියන්නේ දැන් අපි හිතාගන්නේ මේ ගහක් තියෙනවා. අපි තණ්හා කෙරුවාම ඒ දේවල් වලට තණ්හා හින්දා එතනම උපදිනවා අපි. වස්තුවත්තේ උපදින්නේ තිහයක් කියලා දකින්නේ. නව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ භවය. භවය කියන එක කොහෙද තියෙන්නේ? මනසේ කියලා. ඈ? සිත තුල. එතකොට භවය කියන එක තියෙන්නේ වේදනා සංඥා සංකාර කියන මේ ධම්මායතන තියෙන්නේ. ධම්මායතන. එතකොට ඒකද කියනවා කියලා ගන්න එපා. අවස්ථාවට සිහි කර භවය කියන එක සිහි කරගන්න ගැතියි. වේදනා සංඥා චේතනා භව. භව කියලා. ඒක නිදන් ඔය මං කියන්නේ අපේ මරණාසන්න මොහොතේ මැරිච්ච කෙනෙක්ව අපි සිහි කෙරුවා. සිහි කරපු කෙනාට ආසාවක් ආදරයක් අපි ඇති වුණොත් අපි ආපහු උපදී. ඔන්න භවපච්චය ජාති. එතකොට භවය කොයිද තිබුණේ? මම කියන්නේ දැන් මැරිච්ච කෙනා කියන කොහෙවත් නැහැනේ. එයාවනේ අපි තීවිකදී අපේ මරණ මොහොතේදී අපිට උත්පත්ති ලැබුණේ වවපච්චයජාත. එතකොට භවය කියන්නේ ඒ වගේ ඒ මැරිච්ච කෙනා වගේමයි දැන් තියෙනවා කියලා හිතාගෙන ඉන්න එකත් මැරිලා. ඔන්න ඔය තියෙනවා කියන කම තමයි භවය ඒක නැති කරන්නේ. එතකොට ඒකත් මැරිච්ච බව වෙන්නේ. ඉතින් ඔය වගේ මේ 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 කාරණා කතා කරනකොට සාමාන්‍යයෙන් නිකන් මම මේ කතා කරේ අනුමානයට දැනගන්න අද වරොත්තු දෙන්නේ නැහැ මේවා. මේ හැම තැනකින්ම ඇවිල්ලා අපිට පටන් ගන්න පුළුවන් තැනක් තියෙන. ඒ කියන්නේ ඉස්සෙල්ලා පිහිටා හිටින්න පුළුවන් තැනක් අපිට තියෙනවා. වරොත්තු දෙන මට්ටමක් තියෙනවා නේද? ඒ වරොත්තු දෙන මට්ටම තමයි මම කිව්වේ ආනාපාන සතිය තහුරු කරමින් ඖදාරික රූපේ නාම රූප දෙක වෙන් කරන්න පටන් ගන්න. ඒකෙදි පුළුවන් නම් මම කිව්වේ කෙනෙකුට එක අරමුණක එක සැරයක් වුණත් කමන්නේ නැහැ. පස්සේ පස්සේ මතක් වුණාට කමන්නේ නැහැ. නොසලකා හරින්න. උපන්න දවසේ ඉඳන් සත්ව පුද්ගල භාවයට සිහි වෙන්න සිහි කරන්න පුළුවන් හිතට දැනෙන යම් තාක් රූප තියෙන. ඒ රූපයක් සිහි කරනවා සිහි කළා එතනද නාම රූප දෙක වෙන් කරනවා. නාම රූප දෙක කියන්නේ හිතෙන් ඒ රූපේද හමමස්ලේ නහර ඇට ඇටම දෝලින් යුක්තයි කනබුන ආහාරනේ හැදිලා තියෙන්නේ. ඒ කය අසුරු කරගෙන පවතින සිත නිසා නෙමෙයි යෑමෙන් වෙන්නේ. කය අසුරු කරගෙන පවතින හිතටන රූප ශබ්ද ඇහෙන් පේන්නේ ඇහෙන්නේ කියලා බලනවා. ඊගාට තව එකක් රූපයක් දෙහි කරනවා. ඒකෙත් බලනවා. මේ වගේ මෙහෙම 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 පුංචි කාලේ ඉඳලා මේ දක්වා සත්ව පුද්ගල භාවයට ඇසුරු වෙච්ච හැම රූපයකම ගොඩක් බැිනම් එකක එක වතාවක් ගන්න ආයතයිතික සිහි වෙයි. නමුත් ඒක නොසලකා හරින්නක දැන් බැලුවනේ කියලා. ඒ වගේ නොදැක්ක නොබැලපු දේවල් තව කොහෙද තියෙන්නේ කියලා පුද්ගලෝ හිත හාරහාර අවසෞර සිහි කර කර සිහි කරන එකේ කොහොම බලන්න පුළුවන් නම්. එතකොට කාලයක් යනකොට ඉබේම මේ ටික වෙනවා. මේ විදිහට ඔන්න ඔය වගේ අපිට දරන්න පුළුවන් තැනකින් අල්ලගන්න. එහෙම කළාම වෙහෙසක් නැතුවම තමන්ව ටික 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 මේ නීවර ධර්ම අඩුවල ඇත්ත තේන්න ගන්න උඩට එන්න. ඔය ටික තමයි අපිට ඉතින් මතක් කරන්න තියෙන. තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි කතා කරමු. අසංගත ස්වභාවය කියනකොට දුකේ නූපදින ස්වභාවයට පත් කරපු කිරීම දකින්ද එදාට මේ පේන මට්ටමේ මේ ඉඳගෙන දුක නැතුව ඉන්නවා කියලා චරිතයක් සිහි කරගන්න එපා. අපිට අපි කියලා ගෙඩි පිටින් මෙහෙම සිහි කරගෙන එහෙනම් අපි ළඩ මේ දුක් නැතුව ඉන්න හැමෝම පුළුවන් තරකට ගිහිල්ලා කියලා මේ ගති මේ මානසික මට මේ ඔක්කොම අතහැරෙනවා. ඔක්කොම දෙන අර මං කිව්වේ එක තමයි හොඳම දේ. අර මහා භූත උපාදාය රූප වෙන් කරලා ගත්තාම අපි පනවල තියෙන මෙච්චරකල් මම කියලා දැනගෙන තියෙන්නේ උපාදාය මට්ටමේ රූපයක් කියලා දැක්කහම දැන් පත්‍රයක තිබුණාම තමන්ගේ රූපේ තමන් කියලා හිතෙනවනේ. පත්‍රේ තියෙන තමන්ගේ රූපේ මට්ටමම තමයි දැන් තියෙන තමන්ගේ රූපේ. මේ මහබූත රූප අයිති නෑ මේව ගොඩක්. මේ ඒ මට්ටමේ පිළිගන්න මට්ටමට එළඹ සිටින මට්ටමට ආවම මුළු ජීවිතේ මේ මට්ටම් වුණා. ඔයගලන්ට කිසිම කෙනෙකුට රිදවන්න බෑ. කිසි කෙනෙකුට ගහන්න කවදාවත් ඔයගොල්ලෝ ගුටි ගන්න නෑ. මෙහෙම පෙනෙද්දි ගැහුවත් ඔයගොල්ලෝ ගන්න මේ තමන්ට වදින්නේ නෑ. වෙදි නොවදින ශරීරයක ඒක. ඒ කියන්නේ ඇයි දැන් මම වෙඩි තිබ්බු තර චිත්‍රයට වදිනවද? නෑ බිත්තියේ ගිහිල්ලා හැබැයි ඒ උන්නේ. මේ රූපෙට වැදුනා කියලා චුට්ටක් තමන්ට උනා කියන එක තේරෙන්නේ නෑ. එයා දකින යම්බඳු කය යම්බඳුද වැදුණු වස්තු එබඳුයි එබඳු ස්පර්ශයෙන් ඉත ඇතිවෙච්ච වේදනාව චුට්ටක් දැනේ. නමුත් ඒ වේදනාව මම කියලා නම් හිතෙන්නේ. මොකද මම කියන ගතියේ තේරෙන්නේ හැම වෙලේම මේ උපාදාය මට්ටමින් විතරයි. මේ කය අහකට මම තමන් නෙමෙයි කියලා. වෙදි නොවදින කාර් හෙලිකොප්ටර් උන්න ඔන්න ඔය මට්ටම පුළුවන් නම් හදාගන්න. කිසි කෙනෙකුට කවදාවත් වෙදි කියන්න බෑ ඒ රූපෙට. ඔය දිනා වෙදි නොවදින ශරීරයක් හදාගන්න දෙන්න. අපි නේ කියන්නේ දැන් මේ රූපෙට කර්මයෙන් හටගත් රූපෙට ගහන්න ඇති කුඩු කරන්න ඇති. නමුත් තමන් නැත්තම් මේ තේන ජීවිතය කියන මට්ටම තියෙන්නේ අර උපාදාය ඒ මට්ටමවත් නැහැ. මම කියන හැඟීමක්වත් නැහැ. ඒ ස්පර්ශ වෙන ස්පර්ශයක් ගානෙම ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනාව දැනෙන්නේ හිතෙන්ට. ස්පර්ශ නැතිව නැති වේදනාවවත් ඒ ස්පර්ශව තමන් කියන එකක්වත් මොගලන් අහමුදුව කියන එකක්වත් මොගලන් අහමුදුවෙච්ච මත ගැහුවා කියන හැඟීම් මාත්‍රයක්වත් නමුත් රූපයට වදින්න පුළුවන් කැටකැබිලි වදින්න පුළුවන් රූපයට කැටකැබිලි වදි. ඒ රූපය තමන්ගේ නෙමෙයි නะ. තමන් නෙමෙයි නะ. මේ වචනේ නෙමෙයි ගතියම දැනෙනවා නะ. මේ මේසෙට කාට හරි ලීයකින් පොල්ලකින් ගහන්න බෑ. පුළුවන්. ඉතින් මඩරි දෙයිද? සිද්දෙන. ඒ වගේ මොගලන් මහරහතන් වහන්සේට ගැහුවා කියලා අපි රහතන් වහන්සේ වෙච්ච අපි වගේම පුද්ගලයෙක් සිහි කරගෙන ඉඳලා අර අපිට දැන කය ගති ටිකම ඔය හිතාගෙන ඔත්තට රිදෙන්න ඇති කියලා වගේ තැනකින් කාය ස්පර්ශ නිසා යම් වේදනාවක් එන්න ඇති. නමුත් උහුලන්න බැරි එකක් නෙමෙයි තෙන්දි. ඒ නිසා මෙහෙම ඇට කුඩු වෙන්න ගහලා රැගිටලා ගියේ නේ. ඩාර පෙන්නන්නේ සරියුත් මහ රහතන් වහන්සේට අර යකෙක් තොප් කැනපු වෙලාවෙත් පෙන්නනවා හත්රියන් හරි අටරියන් හරි ඇතෙකුට ඇන්න නම් ඇතා එතනම බිම් වැටෙනවා කියන මැරිලා. නමුත් සරියුත් මහ රහතන් වහන්සේ මේ චුට්ටක් හිස රිදෙනවා විතරයි. ඒ වගේ මේ මේ ගති ටික සම්පූර්ණ වෙනස්. අපිට ඒක මොන විදියටවත් පනවන්නද මේ රූපෙකේ. මේ ඒ මට්ටමේ රූපක උරුමකම් කිව්වොත් රහත් නෙමෙයි හැබැයි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මෙක් වෙන්නේ. මේ කය ගියාට ඒ මට්ටමේ නිමිත්තෙන්ම උපදිනවා. ඒකයි දැන් බ්‍රහ්මයන්ගේ රූපය ගත්තාම මේ කිසිම දෙයක පැටලෙන්නේ බැඳෙන්නේ නැති එකක් නේ. දැන් පුළුවන්. මේ කබලින්ක ආහාරය නෑ. හැබැයි රහතන් වහන්සේලා කියන්නේ ඒ වගේ රූපිකවත් මම මේ කියන හැඟීම නෑ. ඒ වගේ රූපිකවත් මම මේ කියන හැඟීම නෑ. එච්චර ඖදාරික මට්ටමේ රූපයේ පිරිසෙන් දැකලා සුකුම මට්ටමේ රූපය පිටව හිටින්න පුළුවන්. සුකුම මට්ටමේ රූපය කියන එක චිත්තචෛසික ටිකේ පිටලා ඒකෙන් මෙදෙන්න පුළුවන්. චිත්තචෛසික ටිකේ ඇත්ත දැකලා අසංකත ධාතුවේ පිට හිටින්න පුළුවන්. එතකොට මේ අනුක්‍රමයේ යන්න තියෙන්නේ ඖදාරික ඖදාරික කාය සංකේත ආත්ම භාවලා ප්‍රතිලාභේ මනෝමය කාය සංකේත ආත්ම භාව ප්‍රතිලාභේ සංඥාමය කාය සංකේත ආත්ම භාව ප්‍රතිලාභ කියලා ආත්ම භාව තුනක් තියෙනවා අපිට. ඈ ගොරෝසු හැවැරිහාම ගැරන්ඩිය ගීගාව එක ඊගාව හැවැරිහාම ඊගාව එක වගේ මේ හැවක් තියෙනවා. මේ හැව උඩ ඖදාරික පොත් අතහැරලා මේ විදිහම બ્લોක් එකක්. ඒ කියන්නේ මේ Taman කියන මේ හැඟීමෙන්ම මනෝමයෙන් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ චිත්‍ර මට්ටමේ ඒකේ මම කියන හැඟීමෙන් ඉන්න පුළුවන්. මේ කයත මොනවා හරි වුණාට ඒක මම නෙමෙයි. අපේරපු හැවට කවුරුත් ගැහුවට කියලා යන ප්‍රශ්නයක් නෑ. මේ ටික අපේරපු හැවම වෙනවා. මේ ජීවිත සම්පූර්ණයේ තියෙද්දිම මේ කය අසුරු කරගෙන පවතින හිතේ බැඳිලා නිසා ඒ කය නැති වෙන. නමුත් ඒක අපේරපු හැවමයි. ඒ ටිකේ මම කියන හැඟීම ශේෂයක් වත් නෑ. මේ මනුමේ තේන හැට පේන උපාදාය රූප මට්ටම විතරයි මම හැඟීම යට ඇතුලේ. ඊළඟට චිත්තචෛතසික ටික ප්‍රකට කරගෙන ඒ හැවත් අතාරින්න පුළුවන්. සිතින්මයි මේක උපදිනා නිරුද්ධ වෙන්නේ කියලා හිතටම ගත්තා ඒක. ඊට පස්සේ අසංකත ස්වභාවයේ හිත තබල හැම වෙලෙම මොන ධර්මයක් උපන්නත් හටගත් ධර්මයේ නිරුද්ධ වෙනවා කියන තැනකින් දකිනවා මිසක ස්කන්ධයේ රූපකවත් ඖදාරික රූපකවත් සුක්ම රූපකවත් චිත්තචෛතසිකකවත් පිහිටලා හිටින්න පිහිටලා අවසන් වෙනවා. අටගත ධර්ම නිරුද්ධ වෙනවා කියන ස්වභාවයෙන්මයි මනස අපහැරෙන කියන තරකට එනවා. එතකොට මේ ධර්මය හට නොගන්න නේ හට ඇත්තට මේ ස්කන්ධ ටික එකකවත් පිටලා හිටින්නේ නැහැ. අද අපි පිටලා හිටින්නේ මේ වගේ කයකින්. ඒ හින්දා පිටලා ඉන්න හින්දා මේ වගේ කයකින් දුක. ඔය මට්ටමේ කය ඇතැරියාම සංඥාමය මනෝමය මට්ටමේ කයක අපි පිටලා හිටිනවා. එතකොට ඒද පිටලා හිටු නිසා දුක. හිටියොත් ඔගේ තුල දුකම තමයි. ඊට පස්සේ චිත්තචෛතසික මට්ටමේ සංයාමයේ කාය සංකේත මට්ටමේ පිටලා හිටිනවා. ඒද ඒ මට්ටමේ දුකේ අඩුකම් ටික ටික තියෙනවා. ඒ මට්ටමේ දුක එනවා. අපිට තින්නම් පාරගතු තලේ චිත්ත සිබ්‍රාත්මලා කියලා, ඊතර වෙලා පරතර සිටි බ්‍රාහ්මණයයි කියලා මේ චිත්තචෛසික රූප කියන එකකවත් පිටලා නැහැ. අසංකත ස්වභාවය හතගෙන නිරුද්ධ වෙන ස්වභාවය කියන ස්වභාවය පිටලා හිටියෝ. මේ ධර්මයේ උපදී ඉපදින ධර්මයේ නිරුද්ධ වෙනවා කියන තැනක හැම වෙලෙම පිටිලා ඉන්නේ මෙතන. මේ ධර්මයේ නූපදිනවා නෙමෙයි. හටගෙන නැති වෙනවා. ස්කන්ධ ටික. ඒව එකකව ජීවිතේ නෙමෙයි. පිටිලා ඉන්නවා නෙමෙයි. කියනකොට කියනවා ජීවත් වෙදි නිවන් දැක්ක රහතන් වහන්සේලා හැම සිතක්ම දැන දැකම හටගෙන දැන දැකම නිරුද්ධ වෙනවා කියන තැනේ තියෙනවා. ඇති බවට රැස් වෙන්නේම නැහැ. රැස් වෙන ගතිය නැහැ. අපිට වෙන්නේ ලෝකේ කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. හේතු නිසා හටගන්න බව පේනවා නැති වෙන බව පේන්නේ ඇති වෙන බව පේනවා නැති වෙන බව පේන්නේ ඇති වෙන බව පේනවා නැති වෙන බව පේන්නේ එතකොට ඇති දේවල් ගොඩායි දැන් කවදාවත් නොදක්ක රූපයක් බලන්න පුළුවන් ඔන්න රූපේ පේන බව පේනවා නැති වෙච්ච බව පේන්නේ නැහැ ඒක ඇති බවට ඉතුරු වෙනවා දැන් මහත්තයා උදේ ආවා මේ ආරණ්‍ය ඈත් පරිසරයේ තියෙන කුටි එහෙම කුටි ගල් එහෙම තියෙනවා සිහි කරන්නක බලන්න බෑ නේද ආරණ්‍ය පිටිලා තියෙන කුටි තියෙන තැන් සාලා තියෙන තැන් බෑ නේද සිහි කරන්න ඔබතුමා දැන් කොහොමද රවුම ගිහිල්ලා ඇවිල්ලා ඕකෝ මල් ඇවිල්ලා තුන ඉඳගෙන සිහි කරන්න හොඳට සිහි කරන්න පුළුවන් වේ ඉතින් එහෙ තියෙනවා සිහි කරනවා නම් දැන් සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ නමුත් ඒ වෙලාවට එහෙනම් දැකපු දර්ශනීය ආපහු මේ ආවර්ජනා කරගෙන වේගෙන් ආවර්ජනා කරනවා ආවර්ජනා කළා තියෙනවා සිහි කරුවා කියලා රැවටිලා ඉන්නේ හැමදාම කරන්නේ ඔක. කර්ම කියන්නේ ඒක. දැන් ඔන්න දැන් නිමිති ටික කඩුනේ හැම දේවල් සිහි කරන්න බෑනේ. ගිහින් ආවට පස්සේ කර්ම රැස් වෙනවා කියන්නේ සිහි කරන්න පුළුවන් නිමිති ටිකක් තව එකතු වෙනවා. ආයතන හයත් ජීවත් වෙද්දී යමක් යමක් හම්බුනොත් හම්බෙච්ච දේවල් නැවත තලු මරන්න එකතු වුණා මිසක අස්වෙන්නේ නෑ අපිට. හම්බ වුණොත් යමක් ඒක දැනුමට එකතු වෙනවා. අර අසංගත ස්වභාවයේදී වෙන්නේ මොකද්ද? හම්බ වෙන බව එච්චරම් ප්‍රකට නැහැ ඒකේ තරම් තදින් නැහැ නැති වෙච්ච බවම ප්‍රකටයි ඒක නිරුද්ධ වෙන බවම ප්‍රකටයි ඒකම ඉලබදින එතකොට දැන් හොඳට බලන්න හැම ස්කන්ධයක්ම හටගෙන නැති වෙනවා නැති වෙන බව අහු නොවි ඇති බව විතරක්ම අහු වුණාම අඩු නැතුව ලෝකයක් තිබුණානේ ඔක අනිත් පැත්තට හැරුණොත් ඇති වෙන බව වැඩි අහුවෙන්නේ නැතුව හමු වෙන හැම එකක්ම නැති වුණොත් අතරක් නැතුවම නැති බවම ඕගලන්ට හැම වෙලේම ලැබෙසෙති මේ ලෝකේ වගේම අනිත් පැත්තට ලැබෙනවා ශුන්‍යතාවය ඔකට කියන එකයි නිවන කියන්නේ මෙහෙම මේ වස්තුවක් හම්බුනොත් ඒක හටගෙන නැති වෙනවා කියන තැනක තියෙන මිසක ඇති බවක මනස ලැබෙසෙතින්නේ නැහැ හම්බෙලා ඇසුරු කරන්න බැරි නැහැ ස්කන්ධය සිහි කරන්න උපද්දවන්න බැරි නැහැ පුළුවන් නමුත් ඒක පවතින කර්ම රැස් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක රහතන. නිමිති නැහැ, හිතින්නේ නැහැ. වෙන මුකුත් කරුවොනේ මේ ඇත්ත තමයි. ඒ ඇත්ත නොපෙනෙන්න හේතු වෙච්ච කෙලස් ටික අයින් කළා. අයින් කළාම ඇත්ත පෙවුණා. ඇත්ත පෙනීමේ ස්වභාවය තමයි මොකද? දුක් විඳින විදිහේ ලෝකයක් හැදුන්න රැස් වුණේ නැහැ. රැස් වෙච්ච එක නතර වුණා. ලෝකය නිරුද්ධ වුණා කියලා කියන්නේ. ඒක තමයි මතක් කරගන්න තියෙන්නේ.